මීළඟට ගරු මහාචාර්ය චරිත හේරත් මැත්තුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද අප ඉදිරියේ සාකච්ඡා කරන ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධව අදහස ප්‍රකාශ කරන්න ලැබීම ගැන ඉතාම සතුටු වෙනවා. විනාඩි 5ක් කතා කරන්න වෙලා තියෙන. මම ඉන්සා මගේ කරුණු ඉතාම සංක්ෂිප්තව නමුත් ඉතාම වැදගත් අවස්ථාවක් නිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව, අපේ රටේ මාධ්‍ය නිදහස සම්බන්ධව වැදගත් අවස්ථාවක් නිසා මේ විනාඩි 5 තුළ මගේ කරුණු ඉදිරිපත් කිරීම කරන්න ලෑස්ති. මම විශේෂයෙන්ම මුලින්ම ගරු මේ අවස්ථාවේ මෙතන නෑ අපේ ටිරාන් අලස් ගරු ඇමතිතුමා, එතුමාගෙන් අහන්න සතුටුයි. අද උදේ මතුවෙච්ච වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. එතුමා අද මේ සෙකන්ඩ් රීඩින් එකට ප්ලේස් කරපු නැත්තම් ටේබල් කරපු පනත ඒෂියා ඉන්ටර්නෙට් කොලේෂන් එක AIC එක අනුමත කරා කියලා එතුමා ප්‍රකාශයක් කළා. මම හිතන්නේ මේක නිවැරදි කිරීම ඉතාම වැදගත්. මොකද AIC එක මේකට රියක් කරන්න ඉඩ තියෙනවා. එනිසා AIC එක කියලා කියන්නේ මෙතන ඉන්න ගරු මන්ත්‍රීතුමාලා දන්නවද දන්නේ නැහැ, අපේ රටේ මේ වෙනකොට ඉන්ටර්නෙට් රිලේෂන්ෂිප් එක ඇතුලේ ඉතාම වැදගත් කෝලේෂන් එකක් තමයි AIC කියලා කියන්නේ. එනිසා AIC එකත් එක්ක ගරු ඇමතිතුමාගේ යම් පළදායක සාකච්ඡාවක් ලංකාවේ ඒජන්සිස් එක්ක එකතු වෙලා කළයි කියලා අපිට ආරංචියක් තියෙනවා. නමුත් එතුමා අද ප්‍රකාශයක් කළා මේ පනතේ දෙවැනි රීඩින් එක. මට තියෙන ආරංචිය නම් එතුමා පත් කරපු එක්ස්පර්ට් ගෲප් එකේ ඉදිරිපත් කරපු අදහස් පමණයි AIC එක එකඟ වෙලා තියෙන්නේ. නිසා AIC එක මේකට එකඟ වෙලා තියෙනවද කියන එක එතුමා ප්‍රකාශ කරන එක ඉතාම හොඳයි. I am really happy that honorable minister is coming in and it is very important issue in terms of the country that we need to see whether this second reading act or the bill that you have placed was approved or agreed by the AIC. මට මගේ වෙලාවෙන් පස්සේ දෙනවා නම් ඔබතුමා උත්තර දුන්නට කවන්නේ මට
ගරුමාත්‍ර
කරලා ලබා දෙන්න. ගරුමතුමාව
සභාපතිතුමනි, මේ ප්‍රශ්නෙට මේ ඔය ප්‍රශ්නේ ඇහුවේ හරිනි මන්ත්‍රීතුමිය. මං ඉන්පසු ඇයට කතා කරලත් කිව්වා. මම මගේ කතාවෙදි තේරුම් කරලා කිව්වා AIC එක එක්ක අපි එකඟ වෙච්ච කරුණු සියලු දේ මං මින් ඉදිරියට කැබිනට් එකට ගෙනිහිල්ලා පාස් කරගෙන ගේනවා. දැන් හරිනි මන්ත්‍රීතුමිය අතනින් නම් කොලයක් පෙන්නලා මේකට ග්‍රියුණාද කියලා ඇහුවම මන් දන්නේ මොන කොලේද කියලා. ඔව්, ඉතින් ඒක හින්දා මං එතුමියට කිව්වා මේ පනතයි සුප්‍රීම් මුසාවියෙන් දීපු මොනවාද නිර්දේශයි ඒක තමයි අද ටේබල් කරලා තියෙන්නේ. ඒක ගැන AIC එක එක්ක අපි කතා කරලා නැහැ. නමුත් දීර්ඝ වශයෙන් AIC එක එක්ක කතා කරලා අපි එකඟ වෙච්ච කරුණු වගේක් තියෙනවා. ඒක මම මේකට එමෙන්ඩ්මන්ට් හැටියට කලින් ඉදිරියට ගේනවා.
ගරු සභාපතිතුමනි, මගේ විනාඩි 5 නිසා ගරු ඇමතිතුමා මට අවස්ථාව ලබා දෙයි අවශ්‍ය නම් එතුමා ගත්ත කාලය. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ ඉතා වැදගත් නිසා මම ඇහුවේ එතුමා ගැන පැහැදිලි කළා. ඒ අනුව මේ සෙකන්ඩ් රීඩින් එකට ඉදිරිපත් කරලා තියෙන්නේ සුප්‍රීම් කෝට් එකේ ඩිටර්මිනේෂන් එකත් එක්ක තියෙන ඩ්‍රාෆ්ට් එක මිසක AIC එකත් එක්ක සාකච්ඡා කරපු එක නෙමෙයි කියන එක තමයි මේ ප්‍රශ්නේ එතුමා පැහැදිලි කරන්නේ. ඒක ඉතාම ස්තුතියි. මේ පනත මම හිතන්නේ මම මේ ශේෂ්ත්‍රයේ සම්බන්ධව යම්කිසි මැදිහත් වීමක් කරපු පුද්ගලයෙක් අපේ රටේ. එනිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමාලගේ මම අවධානයට යොමු කරන්න කැමති. අද අපි මේ සම්මත කරන පනත ඉතාමත්ම තීරණාත්මක පනතක්. කවුරු හරි ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරයෙක් කල්පනා කරනවා නම් මේ ඊළඟ මහ මැතිවරණ දිනන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි ආණ්ඩුවේ ඉන්නවා තව මාස 8ක් 9ක්. ඒ 8-9 තුල සෝෂල් මීඩියා එක්ක ගණදෙනු කරන්න පනතක් සම්මත කරනවායි කියලා ඒක මහා භයානක කල්පනාවක්. මේක ඊළඟ ජෙනරේෂන් එකටම බලපාන බරපතල පනතක් කියලා මම කියන්න කැමතියි. ඒ නිසා ඊළඟ ඡන්දෙද ඊළඟ මාස 8ේ ආණ්ඩුව ගෙනියන්නේ කොහොමද කියන එකට එහා ගිය ප්‍රශ්නයක් මේ පනතත් එක්ක මතුවෙන්න නියමිතයි කියලා මගේ යෝජනාව ඔබට කියන්න කැමතියි. ඒ නිසා මේකේ කරුණු කීපයක් තියෙනවා ගරු සභාපතිතුමනි. එකක් තමයි මේ පනතත් එක්ක කන්ට්‍රික්ටින් ඔතොරිටීස්, ඒ කියන්නේ අපේ රටේ තියෙන සමහර රාජ්‍ය ආයතන එක්ක ලොකු ගැටුමක් නෛතික වශයෙන් ඇති වෙන්න මේ පනත නිසා සිදුවෙන නියමිතව තියෙනවා. ඊළඟට මේක තුල ඩිජිටල් ඉකොනොමිය ඇන් ඉනොවේෂන්ස් වලට විශාල බලපෑමක් සිදුවෙන්න ඉඩ තියෙනවා මේ පනත සම්මත වුණාම. ඒ වගේම අපේ රටේ ඩේටා ප්‍රයිවසි එකට සිකියුරිටි රිස්ක් එකට විශාල වශයෙන් බලපෑමක් මේක ඇතුලේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේකේ හාම්පුල් කන්ටෙන්ට් කියලා වෙනම ඩෙෆිනිෂන් එකක් දීලා හදලා තියෙන පදය ඇතුලේ අපේ රටේ අනාගතයේ ප්‍රශ්න ගණනාවක් ඇති වෙන්න නියමිතව තියෙනවා. ආණ්ඩු පක්ෂයේ අද අත උස්සන මන්ත්‍රීතුමාලා හිතනවා නම් මේකට අත උස්සලා හාම්පුල් කන්ටෙන්ට්ස් තියෙන්නේ මේ පැත්තේ විතරයි කියලා. එහෙම නැත්නම් අර එළියේ ඉන්න අහිංසක සමාජ මාධ්‍ය හසුරවන පුද්ගලයා අතර විතරයි කියලා ඒක වැරද්දක්. එතුමාලගේ බෙල්ලට තොණ්ඩුවක් තමයි මේ දාගන්නේ. මේක කොයි ආණ්ඩුව ආවත් කොයි ජනාධිපති ආවත් පාවිච්චි කරන්න පුළුවන් හාම්පුල් කන්ටෙන්ට්ස් ඒ ඔක්කොමලා ක්‍රියේට් කරන විදිහට ඩිෆයින් කරන්න නැත්නම් නිර්වචනය කරන්න මේක ඇතුලේ පුළුවන්කම තියෙන නිසා මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි මේ නොදැනුවත්ව කරන බරපතල වැරද්දක් තමයි අද ආණ්ඩු පක්ෂේ කරන්නේ. විශේෂයෙන්ම මේක අපිට ඡන්දෙ දෙන්න තියෙන අයිතිය අපි අහෝසි කරනවද නැද්ද කියලා හිතලා අහෝසි කරන්න අත උස්සලා අප්පුඩි ගහනවා වගේ වැඩක් තමයි අපිට කතා කරන්න තියෙන සමාජ මාධ්‍ය තුල සැරිසරන්න තියෙන සමාජ මාධ්‍ය තුල අදහස් හුවමාරු කරන්න තියෙන ඉඩට අපි එකඟ නැහැ කියලා විරුද්ධ වෙලා අප්පුඩි ගහන එක නිසා මේක ඉතාම භයානක තත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් ඉම්ප්ලිකේෂන්ස් ෆෝ ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් මේක ඇතුලේ විශාල වශයෙන් මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි අපේ රටේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා සහ මීඩියා සම්බන්ධව ආර්ථිකමය විශාල බලපෑමක් මේක ඇතුලේ වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, මගේ විනාඩි 5ක් නිසා මේ කාරණය ගැන හුඟක් දන්න නැත්නම් යම් කිසි දුරකට මැදිහත් වෙච්ච පුද්ගලයෙක් විදියට මේ සභාවේ මේ වැදගත් අවස්ථාවේ විනාඩි 5ක් ලැබිලා තියෙන නිසා මම කියන්න කැමති ඊළඟට මේක ඇතුලේ මේකේ පොලිටිකල් මිස්යූස් එකක් වෙන්න පුළුවන්. මේකේ තියෙනවා ප්‍රොහිබිටඩ් ස්ටේට්මන්ට්ස් කියලා වචනයක්. ඒ කියන්නේ මේ ෆෝල්ස්හුඩ් කියන එක වැරද්ද නැත්නම් අසත්‍යභාවය කියන එක පිළිබඳව විශාල ඇම්බිගිවිටි එකක් විශාල අවිනිශ්චිත භාවයක් මේක ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට පබ්ලික් ඕඩර් කියන එකට අපිට තියෙන නිර්වචනයක්. හැබැයි මේක ඇතුලේ පැහැදිලි කරන විදිහට පබ්ලික් ඕඩර් කැඩෙන්න පුළුවන් වෙන විදිහේ සමාජ මාධ්‍ය භාවිතයන් සියල්ලම මේක ඇතුලේ අර්බුදයට යවලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේකෙන් බරපතල දේශපාලන
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
දේශපාලන නිර්වචනයක් මේක ඇතුලේ සිදු වෙනවායි කියලා මම කිව්වේ ඒකයි. මේක ඇතුලේ මේ සමහර වචනවලට තියෙන අර්ථ එහෙම නැත්නම් මේ ෆෝල්ස් ස්ටේට්මන්ට්ස් නැත්නම් අසත්‍ය ප්‍රකාශ කියන එක පිළිබඳව අපේ සමාජ ඉස්සරහට විශාල ආරවුලක් නිර්මාණය වෙන්න නියමිතව තියෙනවා. මේ සමාජ්‍ය කියන එක ගරු සභාපතිතුමනි මෙතන ඉතා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. අද මේ වෙනකොට කමියුනිකේෂන් කියන එක ඔන්ටොලොජිකල් රීසන් එකක් වෙලා ඉවරයි. ඔන්ටොලොජිකල් රීසන් එකක් කියලා කියන්නේ සභාපතිතුමනි අපිට අයින් කරන්න බැරි සද්භාවාත්මක පදනමක්. අපි හිතන එක, කතා කරන එක, ඇවිදින එක අපිට නවත්තන්න බෑ. ඒක ඔන්ටොලොජිකල් රීසන් එකක්. ඒක අපි ෆිලොසොෆි වල කියන්නේ ඔන්ටොලොජිකල් රීසන් කියලා. අද කමියුනිකේෂන් කියන්නේ අන්න එහෙම ඔන්ටොලොජිකල් රීසන් එකක් බවට පත් වෙලා ඉවරයි. ලෝකේ දියුණු රටවල් මේක පිළි අරන් තියෙනවා. අපි අද ලින්ක් මැඩියෝ වගේ මේක පිළිගන්නේ නැතුව කමියුනිකේෂන් කියන එක පොල් කට්ටෙන් වහන්න පුළුවන් කියලා හිතන තැනට අපේ රට ගෙනල්ලා තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. ඇත්තටම මේක නිසා ලැජ්ජාවට අපි පත් වෙන්න ඕන. මම කියන්නේ මගේ හිතවත් ඇමතිතුමාගේ පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට හොඳට මතකයි මීට ඉස්සර අවස්ථාවක අර ලිප්ටන් වටරවුමට ගිහිල්ලා රාජපක්ෂලා Facebook තහනම් කරනවා මේකට විරුද්ධ වෙන්න කියලා එලිපිට කෑ ගැහුවා. අද ඒ පුද්ගලයාම ජනාධිපති වෙලා සමාජ මාධ්‍ය ලෝකයේ තියෙන මේ කොමියුනිකේෂන් ඉඩ සම්පූර්ණම තමන්ගේ රටේ තියෙන පොල් කට්ටෙන් වහන්න පුළුවන් කියලා හිතලා වැඩ කරනවා. මේක එතුමා කරාට අපි ඔක්කොටම විශාල ලැජ්ජාවක්. අපිට ජාත්‍යන්තර මිත්‍රයෝ ඉන්නවා. අපේ රටේ තරුණ සමාජය ජාත්‍යන්තර ලෝකෙත් එක්ක ඩිජිටල් කලමනාකරණය ඇතුලේ සැරිසරමින් ඉන්නවා. ඒ ඔක්කොම හැම එක්කෙනාටම විශාල ලැජ්ජාවක් අපි ඇති කරන්නේ. මේක පිළිබඳව නීති ගේන්න ඕන. ජනමාධ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම්වරයෙක් විදිහට අපි මේකට මැදිහත් වෙලා තියෙනවා. මේක නියාමනය වෙන්න ඕන. හැබැයි මේක නියාමනය වෙන්න කියලා ගරු සභාපතිතුමනි නිදි කුම්භ ගහක් ගලවන්න බුල්ඩෝසරයක් දාලා තියෙන්නේ. මම ආයි කියනවා නිදි කුම්භ ගහක් ගලවන්න බුල්ඩෝසරයක් දාලා ලොකු වලක් හදමින් යන්නේ අපේ රටේ ඉතිහාසෙට දේශපාලන නායකයෝ මේ වගේ වැරදි තීරණ නිසා හදපු වලවල් වහන්න අපිට තාම බැරි වෙලා තියෙනවා. අපේ දෙමව්පියන්ගේ ජෙනරේෂන් එක හදපු වලවල් අදත් අපි වැටෙමින් තියෙනවා. ජාතික ප්‍රශ්නේ වාගේ වුණ අදත් එහෙමයි. ඒ වගේම අද අපි නැවත වතාවක් මේ ජෙනරේෂන් එකෙන් ඊළඟ ජෙනරේෂන් එකට වහන්න බැරි වලක් කපනවා නිදි කුම්භ ගහක් ගලවන්න ගිහිල්ලා. එනිසා මෙන්න මේක දේශපාලනිකව ආමන්ත්‍රණය කරන්න. හෙට මේ පනත කල් දාන්න, හෙට ඡන්දෙ ගන්න එපා. මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා අපි මේක ඩිබේට් කරමු. මේක වැදගත් ප්‍රශ්නයක්. හැබැයි අපි ඡන්දෙ ගන්න එක තුන්වෙනි වර රීඩින් එක තව ටිකක් කල් දාමු. ලබන පාර්ලිමේන්තුවේ අපි මේක ගැන කතා කරමු කියලා යෝජනා කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මිලඟට ගරු එච්.ආර්. සාරති දුෂ්මන්ත මන්ත්‍රීතුමා.
ගරු මුලස්නාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පිළිබඳව අදහස් දැක්වීමේදී, විශේෂයෙන්ම පනතේ ප්‍රධාන වශයෙන් අරමුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ගැනීම සඳහා කොමිසන් සභාව පත් කර ගැනීම. දෙවැනි කාරණේ තමයි ඇතැම් මාර්ගගත ලෙස කෙරෙන සංනිවේදන කටයුතු තහනම් කිරීම. තුන්වැනි එක තමයි තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් හා ව්‍යාජ මාර්ගගත ගිණුම් වැළැක්වීම. ඒ වගේම මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සහ මුදල් සැපයීම, අසත්‍ය ප්‍රකාශ සංවේදනය සඳහා මුදල් සැපයීම, මේක තමයි අරමුණු ටික. දැන් මේ අරමුණුත් එක්කලා කල්පනා කරාම ඊළඟට අපිට තියෙන්නේ මේ අරමුණු කෙතරම් දුරට ප්‍රායෝගික ලෝකයේදී මොන විදිහේ මේ අරමුණු ඉෂ්ට සිද්ධ කරන්න යෑමේදී ඒක සමාජයට බලපාන විදිහ පිළිබඳව අපි ඊළඟට අපේ නිරීක්ෂණය ලබා දිය යුතු වෙනවා. තමුන්නාන්සේ විශේෂම දන්නවා අද අපේ රටේ තියෙන්නේ දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ තමයි අපි සියලු දෙනා ජීවත් වෙන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩනැගිච්ච සමාජීය ප්‍රශ්න රාශියකට අපිට මේ වෙනකොට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක අපි බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ. මේ සමාජීය ප්‍රශ්න රටේ ඉන්න සියලු ජනතාව කෙරෙහි කේන්ද්‍රගත වෙලා අපේ රටේ අද දැවැන්ත ජනතාව මහා අසහනෙන් ජීවත් වෙන පරිසරයක් බවට පත් වෙලා තියෙනවා කියන එකත් මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඒ තුල ආණ්ඩුවේ පහුගිය කාල සීමාව තුල හැසිරීම පිළිබඳව අපේ හෘද සාක්ෂියෙන් විමසා බැලුවොත් එහෙම ආණ්ඩුව ගන්නා වූ යම් යම් තීන්දුව తీරන පිළිබඳව අපිට සතුටු විය හැකිද? දැන් තමුන්නාසේ දන්නවා තෙල් සංස්ථාවේ සේවකයෝ මේ වෙනකොට 20 දෙනෙක් වමන තමන්ගේ වෘත්තිය කරගෙන යෑමේදී මේ ඉල්ලීම් දිනා ගන්න ගිහිල්ලා වෙලා තියෙන වින්නැහිය පිළිබඳව තමුන්නාසේට හොඳ අවබෝධයක් තිබෙනවා. අද බොහෝ දෙනෙකුට වැඩ නොමැති වෙලා බොහොම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෑත කාලේ මේ ආර්ථික අර්බුදයත් එක්කලා අපේ රටේ දෙපාර්තමේන්තුවල ආයතනවල දැවැන්ත විදිහට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව පාරට බහින ක්‍රමවේදයක් අපි දැකලා තියෙනවා. මේ වගේ පරිසරයක් ඇතුලේ තමයි විකාශන අධිකාරී පනත පිළිබඳව කතා වෙන්නේ, ප්‍රතිග්‍රස්ත පනත පිළිබඳව කතා වෙන්නේ. මෙන්න මේ වගේ අස්ථාවර දේශපාලන තත්ත්වයක්, සමාජීය තත්ත්වයක් තියෙන මොහොතක තමයි අද මේ සියලු කාරණා පිළිබඳව කතා බහට ලක් වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම අපේ රටේ ජනාධිපතිවරු සහ ආණ්ඩු කීයක් මේ සමාජ මාධ්‍ය ජාලාවල භාවිතාව නිසා පහුගිය කාල සීමාව තුළ ඇද වැටිලා තිබෙනවාද, වෙනස් වෙලා තිබෙනවාද කියන කාරණාව පිළිබඳවත් අපේ රටේ ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. මේ කාරණා සියල්ල ඇතුළේ ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙන එක මම හිතන්නේ වළක්වන්නට බෑ. මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගේන්නේ ආණ්ඩුවේ මේ ඉදිරි ක්‍රියාමාර්ගයේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහාද, හුදෙක් මහජනය ආරක්ෂා කර ගැනීම සඳහාද කියන කාරණාව පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපිට තියෙනවා. ඒක බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ. දැන් මේ කොමිසන් සභාව පිහිටුවීම සඳහා බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා තමයි මේ කණ්ඩායම මේ පස් දෙනා නම් කිරීම සිද්ධ වෙන්නේ. ඒක එක එක ශේෂ්ත්‍රවල වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ රටේ නීතිපතිවරයා තෝරනකොට, පොලිස්පතිවරයා තෝරනකොට විවස්ථාදායක සභාව හැදුවේ මේ තියෙන අසාධාරණ ක්‍රමයන් දුරු කරලා ඉවර වෙලා අපිට යම්තා දුරකට සාධාරණයි කියලා පිළිගත හැකි විදිහට ඒ කණ්ඩායම පත් කිරීම සඳහා තමයි විවස්ථාදායක සභාව හැදුවේ. හැබැයි කොමිසන් සභාව කෙලින්ම ජනාධිපතිවරයා පත් කිරීම තුළ අපිට කියන්න පුළුවන් ද 100%ක් ඒක දේශපාලනයෙන් තොරය කියලා. ඒ නිසා මෙන්න මේ කරුණු පිළිබඳව මං ඉදන්නේ අපි ගැඹුරෙන් සලකා බැලිය යුතුයි. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා.
ඒ වගේම මම කාල වේලාව විතරක් නොමැති නිසා මම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳව පක්ෂයක් හැටියට 100%ක් අපි විරුද්ධ නැහැ. දැන් ෆේස්බුක් එක ගත්තාම වෙනත් සමාජ මාධ්‍ය ගත්තාම රටට අහිතකර බලපෑමක් යම් යම් ශේෂ්ත්‍රවල තිබෙනවායි කියන කාරණාව අපි සියලු දෙනා දන්නවා. එහෙනම් ඒ කාරණා සහ ඒ කාරණා ටික බේරගෙන ඉවර වෙලා මේක කොහොමද ජනතාවට යහපතක් වෙන විදිහට මේක ඉදිරියට ගෙන යන්නේ කියන කතිකාවත අපි හිතනවා මීට වඩා පළල් විදිහට පුළුල් විදිහට අපි කතා බහ කළ යුතුයි. භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට ආරක්ෂා කරලා දීලා තියෙන දෙයක්. ඉතින් ඒ නිසා මම හිතනවා ඇත්තටම ජනමාධ්‍ය ඇමතිවරයා මේක ඉදිරිපත් කරා නම් හොඳයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේකේ බරපතලම ප්‍රශ්න කිහිපය යොමු වෙන මම බරපතලම ප්‍රශ්න කිහිපය හැටියට මම දකින්නේ විශේෂයෙන්ම මේ පනත ඉදිරියේදී ක්‍රියාත්මක වෙන අවස්ථාවන් පිළිබඳව මේ පනතේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. දැන් මම කෙටියෙන් පැවසුවොත් එහෙම විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට මහජන සෞඛ්‍යයට හා මහජන සාමයට තර්ජනයක් වෙනවනම් දැන් කොහෙද මේකේ ෆයිනල් ඉන්ටර්ප්‍රිටේෂන් එක? දැන් මේකේ අපිට ස්ථිර ලෙස නිශ්චිත ලෙස අපිට කියන්න පුළුවන්ද මෙන්න මේ කාරණා වලට මේක ඇප්ලයි වෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව අපිට මෙතන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්ද? ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ මේ පනතේ 22 වගන්තිය මම පොඩ්ඩක් ඒ වගන්තිය කියවන්නම්. ඉලක්කගත තැනැත්තන් සඳහා විශේෂයෙන්ම හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධිය පිළිබඳ ප්‍රකාශ සංනිවේදනය කිරීම ආදිය පිළිබඳව මේ පනතේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. අපි ඒකට විරුද්ධ නැහැ. ඉතින් ඒ වගන්තිය තුල බොහොම පැහැදිලිව පනත කියවනකොට නිදර්ශනයකුත් දීලා ඉවර වෙලා ඒ පිළිබඳව වඩාත් මං හිතන්නේ බොහොම පුළුල් පළල් වූ අර්ථකථනයක් මේ පනත ඇතුලේ ලබලා දෙනවා. 22 වගන්තිය කියවනකොට පෞද්ගලික තොරතුරු පිළිබඳව ඒ වගේම ඒ හා සම්බන්ධ හිරිහැර කිරීම පිළිබඳව උදාහරණ සහිතව මේ පනතේ ඒ කාරණා පිළිබඳව හොඳ විග්‍රහයක් කරලා තියෙනවා. නමුත් මම කියපු අනිත් කාරණා පිළිබඳව විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය මහජන සාමය ජාතික ආරක්ෂාව මේ වගේ කාරණා වලදී සහ ඒ වගේම කැරලි ගැසීම පිළිබඳවත් මේ සිද්ධි දාමය තුළ මේ පනත ඇතුළත යම් යම් කරුණු පිළිබඳව සඳහන් වෙනවා. මේවා පිළිබඳව නිශ්චිත අර්ථ දැක්වීමක් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු හැටියට අපිට මේක මේ විදිහට සිද්ධ වෙනවා මේක මේ විදිහට සිද්ධ වෙනවායි කියලා කිවීමේ හැකියාවක් තියද? ඒ නිසා ජනතා නැගිටීම බොහොම පැහැදිලිව 2022 තුළ සිද්ධ වුණා. ඒ ජනතා නැගිටීම තුළ තමුන්නාසේ දන්නවා රටේ පාලනය වෙනස් වුණා. ඒ පාලනය වෙනස් වීමට මම හිතන්නේ හදවතින්ම සියලු දෙනාගේ කැමැත්තක් තිබුණා. මේ වගේ අවස්ථාවකදී මේ පනතේ හැසිරීම කෙසේ විය යුතුද කියන කාරණාව පිළිබඳව මම හිතන්නේ බරපතල ප්‍රශ්නයක් අපි සියලු දෙනාට තියෙනවා. ඒ නිසා මම හිතනවා තවත් යම් කාල සීමාවක් අරගෙන විශේෂයෙන්ම සමාජයේ හිරිහැරයක් වෙන ඒ පිළිබඳව අපේ තර්කයක් නැහැ. බොහෝ රටවල නියාමනයක් තිබෙනවා, නැතුව නෙමෙයි. නමුත් මේ නියාමනය ඇතුලේ ආණ්ඩුව තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පනත උපයෝගී කරගන්න උත්සාහ දැරීමකුත් අපි මේ තුළම දකිනවා. මොකද මේ ආණ්ඩුවේ මේ වැඩපිළිවෙල ඇතුලේ පහුගිය කාල සීමාව තුළ හැසිරීම තුළ යම් යම් ගත්තා වූ තීන්දුව తీරණ ඇතුලේ අවංකව අපිට මේ පනත ජනතාවගේ යහපත උදෙසා පමණක් ගෙනාවු පනතක් හැටියට දැකීමට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි කිසිසේත්ම ඒ විදිහේ පනතක් කියන කාරණාව අපි දකින්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මීට වඩා නිශ්චිත විදිහට මීට වඩා තිරසර විදිහට මේ පිළිබඳව කතා බහට ලක් වෙන්නට ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ බොහොම පැහැදිලිව ප්‍රායෝගිකව මේ පනත ක්‍රියාත්මක කරන මොහොතේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒ මොහොතේදී මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න වගේම මේ සියලු දෙනාට මේ පනතේ ආදීනව සමහර වෙලාවට භුක්ති විඳින්න සිද්ධ වෙයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට ඉදිරියට යනවනම් මම විශ්වාස කරනවා මේ වගේ පනතක් තුළ අපි ප්‍රජාතන්ත්‍රවාදයේ හකුලනවා මිසක් ප්‍රජාතන්ත්‍රවාදයේ තවදුරටත් ඉදිරියට ගෙන යෑමක් අපි දකින්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ. ඒ වගේම අපේ රටේ ඕනතරම් නීති තියෙනවා මේ සම්බන්ධයෙන්.
අවසන් කරන කාලය අවසන්.
ඔව් මම අවසන් කරන්නම්. විශේෂයෙන්ම කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් එක තියෙනවා. ඒ වගේම සමුනාස දන්නවා ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන් ඇක්ට් එක තියෙනවා. ඉන්ටර්නැෂනල් කොවිනන්ට් ඔන් ICCP PR එක තියෙනවා. මේ තුල සමහර කරුණු කාරණා බොහොම පැහැදිලිව ආවරණය වෙනවා අපේ රටේ නීතිය ඇතුලේ. ඒ නිසා විශේෂයෙන්ම මම අවසාන වශයෙන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඉල්ලන්නේ මේ ස්ථිර වශයෙන් නිශ්චිත වශයෙන් කියන්න බැරි යම් යම් කාරණා පිළිබඳව මේ පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී අපිට බරපතල ප්‍රශ්නයකට ඉදිරි කාලය තුළ මුහුණ දෙන්න වෙයි. ඒක අපේ මූලික අයිතිවාසිකම් කෙරෙහි බලපායි. ඒ නිසා පක්ෂයක් විදියට අපිට මේ වෙලාවේ මේ පනතට එකඟ වෙන්න බෑ කියන එක බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ.
බොහොම ස්තුතියි. මීළඟට ගරු උදේන කිරිඳිගොඩ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5යි.
බොහොමත්ම ස්තුතියි. ඉතාම වැදගත් ඒ වගේම සංවාදයට ලක්වෙච්චි පනතක් සම්බන්ධයෙන් තමයි අද පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ. මේකේ හොඳ නරක ගැන අපි උදේ ඉඳලා දෙපැත්තෙන් කරුණු දැක්කා, කරුණු විග්‍රහ කරා, සාකච්ඡා කරා. ඒ වගේම මේ කෙටුම්පතේ වගන්ති 54න් 42කට අද උදෑසන වෙන විට සංශෝධන ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර මේ සංශෝධන සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයේ පරිදි ඒ සංශෝධන මොනවද කියන එක සම්බන්ධයෙන් යම්කිසි දැනුවත් වීමක් සමාජය තුළ තිබ්බත් අද උදෑසන මේ සංශෝධන ටික සභාගත වෙනකන් කිසි කෙනෙක් දන්නේ නැතිකමත් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් තියෙනව විරෝධයට ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඇත්තටම මේ රටේ නීති සංශෝධනය කරනකොට, අලුතෙන් නීති ගෙනෙනකොට ජනතාව අවදි වීම ඇත්තටම වැදගත් වෙනවා. මොකද මේවා තුළ තියෙන අඩුපාඩු, මේ වගේ වෙන්න පුළුවන් හානිය සම්බන්ධයෙන් තක්සේරුවක් කරන්නට, ඒ වගේම අනාගත සංශෝධන සඳහා ඒක ඉවහල් වෙන නිසා. ඒ වගේම අපි දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තු තුළ ඉතාම ලොකු සටනකින් පස්සේ ලොකු ඡන්දයකින්, හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතවාදයත් යට යමින් කෙටුම් කාර්ක සභා අවස්ථාවේදී සංශෝධනය කරගත්තා. හැබැයි මේ රටේ මේ පෝස්ට් කන්ස්ටිෂනල් රිවියු සිස්ටම් එකක් නැති එකේ මං හිතන්නේ අඩුපාඩු අපි හැම වෙලෙම සාකච්ඡා කරනවා. මොකද මගේ කාලේ
ගරුවැමතුමා
කේටි අවසරයකින් ගරුව සභාපතිතුමනි, මේ මෙතුමා සඳහන් කරා, මීට කලිනුත් සමහර අයත් සඳහන් කරලා තියෙනවා, මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කාරක සභා අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයෙන් පිට ගිහිල්ලා සංශෝධන සිද්ධ කරා කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. එහෙම දෙයක් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී කිසිසේත්ම සිද්ධ වුණේ නැහැ. හැබැයි අපි දන්නවා පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ පනතදී මේ කුඩා පක්ෂ ටිකත් එක්ක එකට එකතු වෙලා යම් කිසි අර සීමාව ඔප්පපු අපසරයෙන් පිට ගියපු සංශෝධන කරා. නමුත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මම වගකීමෙන් කියන්නේ එවැනි කිසිදු සංශෝධනයක් කාරක සභා අවස්ථාවේදී සිද්ධ කරේ නැහැ.
ඕගර්මන්තුමා
බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඒ පාර්ලිමේන්තුව තුළ ඒ තියෙන පූර්ව ක්‍රියාදාමයන් තුළ මේ සංශෝධන ගෙනාවට පස්සේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත තමන් නියම කරන ලද සීමාවන් වපසරියන් තුළ කටයුතු කරාද යන්න සම්බන්ධයෙන් පසුවිපරමක් කිරීමේ හැකියාවක් නැහැ. මෙන්න මේක සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ. මොකද ලංකාව විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් නීති රීති තියෙන්නේ, මේ ලෝකේ හැම රටකම තියෙනවා. හැබැයි ඒ සියල්ලම තුළ බලන්නේ අපි රටේ වැළිය යුත්තේ මේ රටේ ජනතාවගේ භාෂණයේ නිදහස, ඔවුන්ගේ ප්‍රකාශනයේ නිදහස, ඒ වගේම
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසනයට.
කරුවන්තිතුමා
බොහොමත්ම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ රටේ ජනතාවගේ ඒ අයිතිවාසිකම් කප්පාදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතා හඬක් නැගීම අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම අපි දන්නවා මේ රටේ විශේෂයෙන් මේ අන්තර්ජාල ක්‍රම සම්බන්ධයෙන් කතා කරනකොට මේ යම්කිසි කෙනෙක් සම්බන්ධයෙන් වැරදි තොරතුරක් ප්‍රචාරය කරවුවොත් ඒක නිවැරදි කිරීමේ මාවතක් බොහොම අඩුවෙන් තියෙන්නේ. මොකද මේ ප්ලට්ෆෝම්ස් ඔක්කොම ඉන්ටර්නැෂනලි ක්‍රියාත්මක වන ප්ලට්ෆෝම්ස්. ඒතොර ඒ සම්බන්ධයෙන් නීති රීති කතා කිරීමේදීත් මේකට රටක් විදිහට දේශීයව ගන්නා තීන්දුව තීරණ වලින් ඔවුන් බැඳෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි මම හිතන්නේ මෑතකදී කියෝතෝ වල තිබ්බ IGF සම්මන්ත්‍රණයේදීත් විශේෂයෙන් සාකච්ඡා කරේ. මේ ඉන්ටර්නෙට් ගවර්නන්ස් කියන එක, සේෆ් ඉන්ටර්නෙට් කියන එක සම්බන්ධයෙන් තමයි ඔවුන්ගේ මතවාදයේ උනේ සාකච්ඡා කරවුවේ. මොකද මේ රට ලෝකයේ දැන් තාක්ෂණයේ දියුණුවත් එක්කම විශේෂයෙන් අපි දැක්කම AI ටෙක්නොලොජියක ඩිවලොප්මන්ට් එක වැඩි වෙනවත් එක්කම ලෝකයේ විශේෂයෙන් පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට හානි වෙන තත්ත්වෙන් අපි දැක්කලා තියෙනවා. ඒ වගේම මේ ඩීප් ෆේක් කියන තාක්ෂණයේ ඔස්සේ
කර්මන්තවන්ට මිනිත්තුවක් කාලයක් තියෙනවා.
තාක්ෂණයේ ඔස්සේ මේ රශ්මිකා මන්දාන නැමැති නිලියට වෙච්ච අසාධාරණ ඒ වගේම අනිල් කපූර් විසින් මෙම තාක්ෂණයන් සම්බන්ධයෙන් ගත්ත නඩු තීන්දුව මේවා සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කරන්නේ මේ තුලින් යම් කිසි කෙනෙකු අගතියර වෙනවා නම් ඔවුන් නියාමනය කිරීමත් අවශ්‍යයි කියන පණිවිඩය සමාජයට දෙමි. අපි දන්නවා Facebook සමාගම පසුගිය කාලයේ ඇමරිකන් ඩොලර් මිලියන 650ක් මේ සෙටල්මන්ට්ස් වලට විතරක් ගෙවලා දෙන ඇමරිකානු අධිකරණ තුල. ඒ කියන්නේ මේ තාක්ෂණයේ වැරදි ආකාරයෙන් භාවිතා වීම වැළැක්වීම සඳහා වන ලෝක සම්මතයක් තියෙන ලෝක අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි මේ නියාමනය කියන එක මර්ධනය නොමිය යුතුයි කියන එක තමයි අපි හැමෝගෙම සාකච්ඡාවට බඳුන් වෙන්න ඕනේ. විශේෂයෙන් අපි දන්නවා මේ තාක්ෂණයේ දියුණුව වෙනවත් එක්කම data privacy එක ඒ වගේම cyber security artificial intelligence ඇතුළු ඒ ක්ෂේත්‍ර සියල්ලම පුද්ගලිකත්වය පරවයා යමින් කටයුතු කරනවා නම් කෙනෙක්ගේ පුද්ගලිකත්වය විනාශ කරනවා නම් ඒකට විරුද්ධ යම් කිසි නියාමනයක් තිබිය යුතුයි කියන තැන අපි හැමෝම කතා කරනවා. නමුත් ඒක භාවිතා කිරීම විශේෂයෙන් මේ කොමිෂන් සභාවක් දාලා කොමිෂන් සභාව තුළින් මේක ජනාධිපතිවරයාගේ පාලනය තුළ ක්‍රියාත්මක වීම තමයි මම හිතන්නේ මේ සාකච්ඡාව විශේෂයෙන් බඳුන්නේ. මොකද අපි දන්නවා මේක මේ අවස්ථාවේ උඩ බලාගෙන සමහර කෙල ගහ ගන්නවා වගේ වැඩක් මැතිවරණයක් ළඟ තියාගෙන ගන්න තීන්දුව తీරන මේක සම්මත වුණාට පස්සේ සමහරලාට අපිට මතකයි අර යහපාලන ආණ්ඩුව ආවට පස්සේ අපි සංශෝධනය කරපු නීතිවල වාසිය ගත්ත ඊට පස්සේ ආපු ආණ්ඩුව අර නීති ගෙනාවු පුද්ගලයා තමයි අන්තිමට සිර බාරයට පත් උනේ රිමාන්ඩ් බාරයට පත් උනේ. ඉතින් මම හිතන්නේ යමක් කරනකොට විනාඩි කීපයක් විනාඩියක් දෙන්න විශේෂයෙන් මේර බාධා වුණා මගේ කතාවට. එසේ හේයින් මම හිතන්නේ අපි යම් කිසි දෙයක් සමාජ අවශ්‍යතාවය උදෙසා නීති සම්පාදනය කරනකොට ඉදිරියට ගේනකොට මේක වඳුරට දැලිපිහියක් දුන්නා වගේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නීතියක් නොවිය යුතුයි කියන තැන තමයි අපි සාකච්ඡා කරන්න වෙන්නේ. විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම මේ රටේ සාපරාධී අපහාස නීතිය ක්‍රියාත්මක නොවන පදනමක් තුළ මම හිතන්නේ ඒක තිබ්බනම් මේ සියලුම නීති ගෙනීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ රටේ සයිබර් සිකියුරිටි එක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු හා සමානවම ඒ තුලේ ජනතාව හෝ මාධ්‍ය හෝ ප්‍රකාශනයේ නිදහසට ඇඟිලි නොගැසිය යුතුයි කියන මතය ප්‍රකාශ කරන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුති කරමන්ත. ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මහත්මයා.
බොහොම ස්තුති ගරු මූලාශ්‍රේ මන්ත්‍රීතුමනි, නියද කතානායකතුමනි. අද දවසේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක පිළිබඳව විවිධ අදහස් ගොනු වුණා. පක්ෂව අදහස් සහ විපක්ෂව අදහස් අද මේ ස්ථානයේ සාකච්ඡා වුණා. දැන් රිසර්ච් ලංකා කියන ආයතනය සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒ සමීක්ෂණය අහපු ප්‍රශ්නවලින් ජනතාව ඒ සමීක්ෂණයට භාජනය වෙච්ච පුද්ගලයන්ගෙන් 62.7% විරුද්ධ මත මර්ධනයට මේක යොදා ගන්නවා කියලා තමයි ඒගොල්ලෝ උත්තර දීලා තියෙන්නේ. සත්භාවයෙන් 23.7% මේ පනත ගේනවා කියලා තමයි උත්තර දීලා තියෙන්නේ. එතකොට මාධ්‍ය නියාමනයක් විය යුතුයි කියන මත දරලා තියෙනවා 76.7%. මේක පිළි නොගන්නා පිරිස 21.7%. එතකොට මේකේ මේ අදහස් තුළ මාධ්‍ය නියාමනයක් විය යුතුයි කියලා අති බහුතරය පිළිගන්නවා. හැබැයි මාධ්‍ය ඔන්ලයින් මාධ්‍ය නියාමනයක් විය යුතුයි කියලා පිළිගන්නා ගමන් අතිබහුතරයක් පිළිගන්නවා මේක දේශපාලන හස්තයක් හැටියට තමන්ගේ විරුද්ධවාදීන්ගේ මත මර්ධනය කිරීමට දේශපාලන හස්තයක් හැටියට යොදා ගන්නවා කියලත් පිළිගන්නවා. ඉතින් අපිට අද මේකෙදී කතා කරන්න වෙන්නේ මෙතන ඉඳගෙන තමයි ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි. දැන් අත වශයෙන්ම සමාජ මාධ්‍ය ජාලා නියමනයක් විය යුතුයි. අපි දකිනවා හිතන හිතන දේ දානවා, තමන් ආසාස දේ දානවා, තමන් ධර්ණ මතේ මොකද්ද, නොදරණ මතේ මොකද්ද, හරි පණ්ඩිත කතා දානවා, දන්නා දේ නොදන්නා දේ දන්නා දේ වගේ දානවා. කිසිම නියාමනයක් නැහැ. අයාල යනවා, විවිධ ප්‍රශ්න ඇති වෙනවා, කවුල් ආරාවෝල්, පුද්ගලික චරිත ඝාතන මේ සියල්ල ඇති වෙනවා. අපි පිළිගන්නවා මේවා ඇත්ත වශයෙන්ම මේවට නියාමනයක් තිබිය යුතුයි, විය යුතුයි කියන එක සමගි ජන බලවේගයත් පිළිගන්නවා. හැබැයි එහෙම පිළිගන්න ගමන් අර නියාමනය කියලා කියන්නේ මර්ධනය නෙමෙයි. දැන් මේ හදිස්සියේ ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුවට මේ ඔන්ලයින් බිල් එක දාන්න හදිස්සියේ මතක් වුණේ මේක සැබෑ සත්භාවයෙන්ද කියන කාරණය අපි මේ අවස්ථාවේදී අපි කතා කරන්න ඕනේ. දැන් මේ වෙනකොට අපි දන්නවා ජනතාව වෙත එල්ල වෙන අසීමිත පීඩනය. එතකොට
මේ ආණ්ඩුව දවස ගානේ පටවන මේ සියලුම වැඩි වෙන බිල්පත්වල ගෙවීම් අධික බදු බර ආර්ථික අර්බුදය එතකොට ඒ මත ඇති වෙන ජනතා නැගිටීම ජනතාවගේ ප්‍රකෝපය ප්‍රකෝපකාරී අදහස් මේ සියල්ල මේවා වහන්න මේවා මර්ධනය කරන්න මේවා එළියට ඇවිලෙන මේ ඇවිලීම මර්ධනය කරන්න ගෙන එන පනතක් කියන එක තමයි මේ අවස්ථාවේදී අපේ ස්ථාවරය වෙන්නේ කියන එක කියන්න ඕනේ. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ සමාජය සහ ආර්ථිකය මේක පුපුරාගෙන යන ගිනිකන්දක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට තමන්ගේ පවුලේ පීඩනය ආර්ථික පීඩනය දරුවන්ගේ කටයුතු ඒ රෝහල් ගාස්තු අධ්‍යාපන ගාස්තු ප්‍රවාහන ගාස්තු ඒ සියලුම වියදම් අද මිනිස්සුන්ට දරාගන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. අද මිනිස්සුන්ගේ ආර්ථිකය මිනිස්සුන්ගේ ජීවිතය ගෘහ ජීවිතය මේ සමාජය අද පුපුරා යන ගිනිකන්දක් බවට පත් වෙලා තියෙනවා. ඒ ජනතාවගේ ඒ සමාජය තුළ පුපුරා යන ගිනිකන්දෙන් ඒ මතුවෙන අලු දූවිලි ඒ මතුවෙන ඒ ගලාගෙන යන ලාවා ඒ ගිනියම් වෙච්ච ජනතාවගේ පීඩනය සහ වෛරය ඉතින් අපි අහන්නේ මේ අර රෙද්දක් දාලා වහන්න පුළුවන්ද මේ රෙද්දක් දාලා මේක වහලා මේ මර්ධනය මේ ජනතාවගේ පුපුරා යන ඒ කෝපය මර්ධනය කරන්න පුළුවන්ද කියන කාරණේ අපි මේකෙන් මේ අවස්ථාවේදී අහනවා. අර පුපුරාගෙන යන ගිනිකන්දක් රෙද්දක් දාලා වහන්න බෑ වගේ මේ වගේ නීති රීති ගනල්ලා මේ වගේ අනපනත් ගනල්ලා ඒ කන්දෙන් පිට වෙන දුමාරය ඒ කන්දෙන් පිට වෙන ගිනියම් වෙච්ච ඒ ලාවා ගංගාව වහන්න බෑ කියන එක අපි මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. එතකොට අසීමිත බදු ප්‍රතිස්වස්ත පනත වගේ පනත් ගනල්ලා මේ අර ජනතා නැගිටීම් මර්ධනය කළ පාලකයින්ගේ සුවපහසුව පිණිස
කර්මන්තාදා මිනිත්තු දෙක කාලයක්
ඒ ඇති කරගන්න කටයුතු වලට මේ වගේ මේ පීඩනයන් මකන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි මේ අවස්ථාවේදී අහන්න ඕනේ. ගරු මූලාසනේ මන්ත්‍රමනි ගංගාව කරස් කරුවොත් ආයේ අලුත් පාරක් මතුවෙනවා. පාරක් වැහුවොත් ආයේ වෙනත් තැනකින් ඒ පාරක් මතුවෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ සම අර මේ ජනතාවගේ පීඩනයන් කැකෑරෙන ආවේගයන් මේ වගේ දේවල් වලින් මර්ධනය කරන්න හදනට වැඩිය ජනතාවගේ ප්‍රශ්න සැබෑ විදිහට මඳුරගෙන කටයුතු කළොත් හොඳයි කියන එක කියමින් දැන් මේ පිළිබඳව හොයනකොට මේ පිළිබඳව දිගින් දිගට හොයනකොට අපිට දැනගන්න ලැබුණා ලෝකයේ අන්තර්ජාල වාරණය අතින් නරකම රටවල් 10 අන්තර්ජාලය වාරණය කරන නරකම රටවල් 10ක් ගැනත් මට දැනගන්න හම්බුණා. මොනවද ඒ රටවල් 10? අංක 1ට ඉන්නවා චීනය, උතුරු කොරියාව, සිරියාව, ඉරානය, බෙලරුස්, රුසියාව, තර්කස් මිනිස්ථානය, මියන්මා, කියුබාව සහ වියට්නාමය. ඉතින් එහෙනම් මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි දැන් ඔය අපි නම් මාලිමාවට නියමයි ජයවේවා කියලා පේක් එකවුන්ට් හදාගෙන විශාල සමාජ ජාලා වලින් දැන් අපි ජයග්‍රහණය කරුවා කියලා කියන ඒ කණ්ඩායම් වලටත් අපි කියන්න කැමතියි. මෙන්න ප්‍රතිඵලය. ලෝකේ සමාජ මාධ්‍ය ජාලා වාරණය මර්ධනය අතින් කබ් ගහලා තියෙන්නේ ඔය අපි නම් මාලිමාවට කියන ඒ දේශපාලන මතය දරන ඊට සමාන මත දරන චීනය වගේ රටවල්, උතුරු කොරියාව වගේ රටවල්, කියුබාව වගේ රටවල්, වියට්නාමය වගේ රටවල්, රුසියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති ඔය අපි නම් මාලිමාවට කියමින් ඒ පක්ෂවල දේශපාලන මතය දරන ඒ කණ්ඩායම් කියන එකත් මේ අවස්ථාවේදී කියනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව දැන් මේකට මේ අද දාන්නේ නිකන් රෙද්දක් නං ඔය අපි නම් මාලිමාවට කියන කණ්ඩායම් බලයට පත් වුණාට පස්සේ ඒක උඩින් දාන්නේ රෙද්දක් නෙමේ කාපට් එකක් බවත් කියමින් ඒක උඩින් දාන්නේ රෙද්දක් නෙමේ මාගලක් බවත් කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි
ගරු මන්තුමා. මා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කිව්වේ දැ හෙටට කල් තැබීම කරුව මත්තුම.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ පළවෙනි අංකයේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට දින නම් 2024 ජනවාරි මාස 24 වෙනි දින පූර්ව භාග 9:30 දක්වා කල් දැමිය යුතුයි.
සභාවේකනද?
හායි.
විෂයංක 2 ඉදිරිපත් කිරීම කරුවමත්.
විෂයංක 2 ඉදිරිපත් කරන. ඔව්. හරි. අපේ අධිකරණ මම
කරුවමත් එතුමා.
නියෝජ්‍ය මේ කතානායකතුමනි, න්‍යායපත්‍රයේ විෂයංක 2 ලෙස සඳහන් වෙති. ශ්‍රී ලංකාවේ නීති අධ්‍යයනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව පිහිටුවීමට අදාළ යෝජනාව මම ඉදිරිපත් කරමි.
සභාව එකඟද?
ආයි.
න්‍යායපත්‍රයේ විෂයාංක 3
විෂයාංක 3 හදට බාරකාර ආරම්භන සංස්ථාග්‍රමී පනත් කණුපත ඉදිරිපත්.
සභාව එකඟද?
ආයි.
තුන්වෙනිවර කියමු කවදද?
හෙට දින.
සභාව එකඟද?
ආයි.
න්‍යාය විෂයාංක 4
ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමයේ සංස්ථාගත කිරීමේ සංශෝධන පෙරු කෙටුම්පත ඉදිරිපත් කරන.
සභාව එකඟද?
ආයි.
තුන්වෙනිවර කියමු.
හෙට දින.
සභාව එකඟද?
ආයි.
විෂයාංක 5
ශ්‍රී බාලාධිවර්ධ වර්ධන සමිතිය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත
සලකා බැලීම සභාව එකඟද?
ආයි.
තුන්වෙනිවර කියමු සභාව එකඟද?
හෙට දින.
න්‍යායපත්‍රයේ විෂයාංක 6
සමාධි ප්‍රජා සංවර්ධන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන.
සලකා බැලීම සභාව එකඟද?
ආයි.
තුන්වෙනිවර කියීම සභාව එකඟද?
හෙට දින.
න්‍යායපත්‍රයේ විෂයාංක 7
දර්ශනා බෞද්ධ සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන.
සලකා බැලීම සභාව එකඟද?
ආයි.
තුන්වෙනිවර කියීම සභාව
එකඟද? හෙට දින.
විෂයාංක 8
දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාත්ත බෞද්ධ අධ්‍යාපන දහම් සභාව සංස්කෘත ක්‍රීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන.
දෙවැනි වර කියවීම
හෙට දින.
පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබේ. න්‍යායපත්‍රයේ විෂයාංක 9
සචිර පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම ඉදිරිපත්
කරනවා. පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ස්ථාවර සභාවට යොමු කරනු ලැබේ. න්‍යායපත්‍රයේ විෂයාංක 10
විෂයාංක 10 පවිත්‍ර වන්‍යාර්ථ සෞද පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම ඉදිරිපත් කරනවා.
පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබේ. සභාව කල් තැබීම
ගරු නියෝජ්‍ය
කරු අධිකරණ ඇමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 24 එනම් බෙදුන් නඩු සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලාස් කර ගන්නා බව දන්වා සිටිමි.
හොඳයි ගරු. සභාව කල් තැබීම
ගරු නියෝජ්‍ය
කතානායක සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2024 ජනවාරි මාස 24 වන බදා දින පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතු යෝජනාවක්.
සභාව කල් තැබීමේ සභාව කල් තැබීමේ ප්‍රශ්න ගරු මදුරු ඉතානක මැතිතුමා. සමා වෙන කබීර් රසින් මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතිතුමිය මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න එතුමිය පැමිණලා නැති නිසා මේක එතුමිය ඉන්න වෙලාවක මම ප්‍රශ්න අහන්න කැමතියි. ඒ නිසා එක කල් දා ගන්න ඉල්ලනවා.
හොඳයි ගරු. ප්‍රශ්න අංක 2 ගරු නීතිඥ මදුරු විතාන ගෙවත්තා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මම හිතන මගේ ප්‍රශ්නෙටත් මම හිතන්නේ ගරු අමාත්‍යතුමා පැමිණෙලා නැහැ, ඒ නිසා මම වෙන දවසකට මේ ප්‍රශ්න අහන්න කටයුතු කරනවා.
හොඳයි ගරු. ඒ අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමි. සභාව හෙට දින පෙරවරු 9:30 යලි රැස්වේ.